අපින්වත් රවි කෝකලගේ මහත්මයා මේ භාවනා ධර්ම වැඩසටහනකට අද දවසේ අපිට මේ විදිහට සහභාගී වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඒකාදිකින් මේ පින්වතුන් සමග යම් කිසි ධර්ම කෝට්ටාසයක් බෙදාහදා ගන්න. ඒ වගේම මේ පින්වතුන්ටත් ධර්මයේ පිළිබඳව ධම්ම විචය සම්පූර්ණයෙන් වැඩෙන පරිදි සිහිය පිටුවක් අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ නිලා වෙනකොට කුමන මාතෘකාවක් යටතේ මේ කතාව, මේ ධර්ම සාකච්ඡාව, මේ වැඩසටහන මේ දක්වා පවත්වාගෙන ආවාද කියලා මට දැනුමක් නැහැ. විශේෂ මාතෘකාවක් නැහැ. අපේ නිසා මේ වෙලාවේ මේ මාතෘකාව එහෙම නැත්නම් අදට කතා කරන ධර්ම කරුණු මේ විදිහට ආරම්භ කරමු. වචනයක් තිබෙනවා ධර්ම සාහිත්‍යයේ කියවෙන සමුත් වචනයක් තිබෙනවා. මේ ඒ වචනය තමයි විභජ්‍යවාදී කියලා. මොකද විභජ්‍යවාදී
පංසේ සමාදන්නේ නේ.
ඔය වචනේ නම් වාට තියාගන්න. මොකද්ද වචනේ කියන්නේ? විභජ්‍යවාදී. ඒකත් මතක තියාගෙන අපි ගැන සාකච්ඡා කරන්න පුරාසුව මේ අපි පංසේ සමාදන් වෙන්නේ. හොඳයි. නමස්කාරය. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තප්පං. හොඳයි. ඉතින් අපිත් මේ වඩමවාගෙන ඇවිල්ලා මේ පින්වතුන් සමග ධර්මයේ බෙදා දීමට, එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට, ධර්ම දේශනාවක් කිරීමට, ධර්ම විචේත සම්පෝඥාණය දිනු කර ගැනීමට, සති සම්පජාණය දිනු කර ගැනීමට, උපකාර වන්නා වූ ධර්මමය පරිසරයක් ගොඩනගාපත්ත ඒ වගේම වැඩසටහනක් මෙහෙවන පින්වත් රවි කුක්ගලගේ මහත්මයාගේ සත්පුරුෂ ආශ්‍රයයට අපි සැම දෙනාම පින්ගේ යුතුයි. ඉතින් එතුමාගේ ඒ වැඩසටහන ඔස්සේ තමයි මේ පින්වුතුන්ට අද මේ පන්දමේ ආමන්ත්‍රණය කරන්න අවස්ථාව සැලසුනේ. එනිසා සැම දෙනාම බොහොම සන්තෝෂයකින් පත් සත්පුරුෂ ආශ්‍රය බොහොම වැදගත් මූල ධර්මයක්. අපි වචනයක් කිව්වා මේක පිට මොකක්ද මේ වචනය විභජ්‍යවාදී. මේ විභජ්‍යවාදී කියන වචනය ඇහෙනකොට මේ පින්වතුන්ට මේ මහත්තරට මහත්මයන්ට මොකද්ද හැඟෙන්නේ? මොකද්ද නිකන් අපිට කියන එක මේ අපි යම් කිසියක් අහනකොට මේ හිතට හැඟෙන ඉම්ප්‍රෙෂන් එකක් එනවා. මොකද්ද හැදෙන ඒ නිකන් හැඟීම? හොඳින් නැද නරක එකක් කියලා. ඔව් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ විභජ්‍යවාදී. විභජ්‍යවාදී කියලා කියන්නේ බෙදා දක්වන්නා වූ ධර්මයේ ඇත්ත. එහෙම නැත්නම් විභජ්‍යවාදී ධර්ම බෙදා දක්වන විභංග ප්‍රකරණය කියලා පොතකුත් තියෙනවා. බෙදා ධර්මයේ කොටස් කරලා කොටස් කරලා බෙදා දක්වන. හේතුව එහෙම බෙදා බෙදලා 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 කොටස් කරලා දක්වන්න දක්වන්න ඇතුළේ තමයි ධර්මයේ තියෙන්නේ. මත් උදේ කියන්නේ මොකද්ද? කුටි නේදන්නේ. දැන් බෙදුවේ නැත්නම් යම් කිසි දෙයක් කැඩුවේ නැත්නම් කොටස් කරේ නැත්නම් ඒ කොටස් කරු නැති දේ මොකක් හැටියටද පේන්නේ අපිට? ගොඩක් හැටියට, කුට්ටියක් හැටියට, කාණ්ඩයක් හැටියට, මේ රාශියක් හැටියට. එතකොට මේ රාශියක් හැටියට තියෙන දේ, කුට්ටියක් ගොඩක් හැටියට තියෙන දේ අපිට මේ අපි එහෙම වුණායින් පස්සේ ඒ කුට්ටියට එහෙම නැත්නම් ඒ ගොඩට ඒ රාශියට වෙන වෙන අදහස් දාගන්නවා. ඒ අදහස් දාගත්ත නිසා අපිට එතන රැඳෙන්නේ අපි කොතන? අධර්මයේ රැඳෙනවා. අධර්මයේනේ. දැන් බෙදන් නැතුව තිබුණොත් ඒ බෙදන් නැති දෙයට කොටස් කරන් නැති දෙයට අපි අදහස කවපු ගමන් එතන තියෙන්නේ අධර්ම. දැන් ඕකින්දනේ අපිට මේ ආත්ම සංකල්පය, මේ ආත්ම සංකල්පය, පුද්ගල සංකල්පය, කෙනෙක් කියන සංකල්පය ආවෙ ගොඩකට නිදාගත්තේ. ධර්මවලට ඒ වැඩේ කරන්නේ නැහැ. එතකොට මේ විභජ්‍යවාදී කියන වචනය බෙදලා දක්වන කියන අර්ථයයි ඒකේ තියෙන්නේ. මේ විභජ්‍යවාදී ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. නේද? බෙදලා දක්වන. අනිත් ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ මූලික ධර්ම මොකද්ද? මොනවාදීද බුදුරජාණන් වහන්සේ? එකක් විභජ්‍යවාදී, අනිත් එක හේතුඵලවාදී. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵලවාදී. බුදුරජාණන් වහන්සේ හේතුඵලවාදී. කර්මවාදී නෙවෙයි. ඒ වාගේ ඊශ්වරවාදී නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හේතුකින් ඵලයක් ඇතිවෙනවා කියන කතාවයි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ සොයාගෙන උන්වහන්සේ දේශනා. දැන් මේ හේතුඵල ධර්මය, මේ හේතුඵල ධර්මය කියනකොට ඉස්සර වෙලාම හේතුඵල කියන කතාවත් එක්ක මේ ගාථාවක් අහලා මාර්ගඵල අවබෝධ කරගත්ත ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා, සැරියුත් ස්වාමීන් වහන්සේ නේද? සැරියුත් ස්වාමීන් වහන්සේ තමයි මේ ධර්මයේ කෙලිත අවබෝධ කරගත්තේ. ඊළඟට මේ දැන් හේතුඵල. හේතුඵල කියන තැන ප්‍රධානම අපිට අපි ඉගෙන ගන්න යුතු ධර්ම කාණ්ඩය මොකක්ද? පටිච්චසමුප්පාදේ තමයි හේතුඵල ධර්ම ඉගෙන ගත යුතු මූලික ධර්ම කොටස. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය හේතුඵල ධර්මය දක්වනවා විදි තුනකට. ධර්ම කාණ්ඩ තුනකට දක්වනවා. එකක් හේතුඵල ධර්ම දක්වනවා බොහොම කෙටි විදිහට. අනෙක් එක හේතුඵල දක්වනවා මධ්‍යම විදිහට විස්තර කරනවා. අනෙක් එක හේතුඵල දක්වනවා ඉතාමත්ම සංකීර්ණ වූ විස්තරවත් වූ විදිහට. දැන් කෙටි ක්‍රමය, මධ්‍යම ක්‍රමය, විස්තරාත්මක ක්‍රමය කියලා මේ තියෙනවා. හේතුඵල දක්වන ධර්ම ක්‍රම කීයක් තියෙනවද? තුනක්. ඒ ධර්ම හේතුඵල ධර්ම දක්වන ඒ කොටස් තුනේ පළමින්ම කෙටියෙන් හේතුව ඵලය කතා කරන තැන තමයි චතුරාර්ය සත්‍ය. පළමින්ම හේතුඵල ධර්ම කතා කරන්නේ චතුරාර්ය සත්‍ය. ඒකෙ තියෙන කර්ම හතර. කර්ම හතර දක්වනවා ඵලය හේතුව, ඵලය මාර්ගය හේතුව කියලා නේද? ඒ මොකක්ද මේ? ඒ කියන්නේ දැන් දුක ඇති වෙන්නේ හේතුවක් ඇතුවේ නැතුවේ? ඇතුවේ නේ. එතකොට දුක ඵලයයි, ඊට පස්සේ ඒකට ඇතිවෙන්නා වූ හේතුව හේතුකාරක ධර්මයයි. ඔන්න ඵලයයි හේතුවයි. දුකේ හේතුව සමුදේව තෘෂ්ණාවයි. ඊට පස්සේ පරිසමෙන් පාවිච්චි කරේ විතරක් තියෙනවා නිවනයි, නිවනේ නිවන් යන මාර්ගය. හැබැයි එතනදී පරිසම් හේතුයි නිවනයි දැන් දුකයි දුකට හේතුවයි නිවනයි නිවනට හේතුවයි කියලා ගන්නෙ නැහැ. හැබැයි එතන ගන්නේ නිවනයි නිවන නිවන අවබෝධ කර ගැනීමට හේතු වෙන්නා වූ ප්‍රතිපත්ති හේතු හේවත් ප්‍රතිපත්ති මාර්ගය. එහෙමයි ගන්නෙ. එතකොට මේ තමයි කෙටියෙන්ම බුදුරජාණන් වහන්සේ හේතු ඵල දක්වපු තැන. මේක හරි කෙටි. එතකොට තවත් විදිහක් වෙනවා හේතු ඵල දක්වන විදිය. ඒ හේතුඵල දක්වන විදිය මේ කර්ම 12කින් විස්තරාත්මක දේශනා කරනවා. ඒ තමයි අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, සංහා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. ඔය කර්ම 12 අරගෙන ඔය කර්ම 12 විසාදම එක එක විදිහට හරවල මැදින් කඩලා අකින් බෙදලා මුලින් කඩලා මුලින් බෙදලා මුලින් පටංගනේ ඉදිරියට ඉදිරියට මැදින් පටංගන මේ මුලින් පටංගනේ ඉදිරියට යනවා අවසානයේ පටංගන ආපහු වෙනවා මැදින් පටංගන ආපහු වෙනවා මැදින් පටංගන ඉදිරියට යනවා ඔය විදිහේ নানা ප්‍රකාර විදිහට ඔබ දේශනා කළා තියෙනවා ඔය හේතුඵල විදිය දැන් පළවෙනි ක්‍රමය මොකක්ද චතුරාර්ය සත්‍ය විදිය හේතුඵල දක්වන විදිය දෙවෙනි ක්‍රමය මොකක්ද පටිච්චසමුප්පාද ක්‍රමය පටිච්චසමුප්පාද න්‍යාය තුන්වෙනි ක්‍රමය තියෙනවා මේ ප්‍රත්‍ය ධර්ම විග්‍රහය කියලා තුන්වෙනි ක්‍රමයේ කියනවා ප්‍රත්‍ය ධර්ම විග්‍රහය කියලා ඒ තමයි හේතු ආරම්භන අධිපති අධිපති පංචානන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සී උපනිස්සී කුරේ ජාත පංචාජාත ආසීවන ඒ විදිහට 24ක් දක්වනවානේ ප්‍රත්‍ය ධර්ම 24ක් දක්වලා ඉතාමත්ම සංකීර්ණ ක්‍රමයකින් හේතුඵල ධර්මයන් දක්වන්නා වූ විදිහට කියනවා පဋාණය කියලා. පဋාණ ක්‍රමය, පဋාණ විදිය කියලා. ඉතින් මේකෙන් දැන් චතුරාර්ය සත්‍ය විදිහින් අපි අහනවද, පටිච්ච සමුප්පාද විදිහින් අහනවද, පဋාණ ක්‍රමය විදිහින් අහනවද කියලා දැන් අපිට මේ පොඩි ආසාවකුත් බයකුත් කුතුහලයකුත් ඇති වෙනවා දැන්. චතුරාර්ය සත්‍ය විදිහින් ඇහුවොත් එහෙනම් අහලක් තියෙනවා නැති නේද? ඒක ඉතින් ආයෙත් ඇහුවොත් ඕක වෙන්නේ නැති කියන්නේ කියලා හිතේ. පටිච්ච සමුප්පාද විදිහට කිව්වොත් එහෙම ඒක ඒකමුත් ඉතින් අපි පොතපත කියලා තියෙනවා නේද? ඊට පස්සේ ඒක දන්න පැති තියෙනවා නැදන්න පැති තියෙන ඒක කිව්වොත් හොඳයි අමාරු වෙයි දැන් එහෙම කියන. ඉතින් කැමැත්තකුත් පසුවට අදීන තියෙකුත් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ පටාන විදිහ තියෙනවා මම හිතුවා මේ නෑ පොඩි කරුණු ටිකක් ඒ පටහන විදිහ එක කාරණයකදී කිව්වොත් හොඳයි කියලා. ඒක හොඳ වෙයි. ඔව්. මේ පටහන කියන වචනේ තේරුම ඇවිල්ලා ඒකත් අපි දැනගන්න එක හොඳයි. පටහන කියන වචනේ තේරුම ඇවිල්ලා ඒ කියන්නේ බහු එහෙම නැත්නම් බහු හේතු කාරණා ඇතුව හැදෙන්නා වූ ධර්මය. එතකොට දැන් කවදාක්වත්ම කොයි යම් තැනක හෝ වේවා සංඛාර ලෝකයේ කිසිම දෙයක් ඒක හේතුකව හැදෙන්නේ නැහැ. කිසිම දෙයක් ඒක හේතුකව හැදෙන්නේ නැහැ. ඒකයි මේක තියෙන වෙනස. දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දුකට හේතුව කියනවා මොකද්ද? සංහාරය. දුකට හේතුව සංහාරය. තණ්හාව ව තණ්හාව නිසාම දුක හටගන්නේ නැහැ නේද? චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක හටගන්නේ මොන කාරණේ නිසාද? තණ්හාව නිසා. මේ පඨාන් දේශනාවේ පටිච්චසමුපාද දේශනාවල යම් කිසියක් හටගන්න උටයි ඒ කියන දුකෝ හටගන්නේ නැහැ. ගැටෙනව නේද ධර්ම? ගැටෙනවා. ඒ ගැටෙන්නේ මේකයි. බුදු පටිච්චමේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය හැටියට තණ්හාව නම් කරන්නේ සහ දැනගන්නේ හොයාගන්නේ තණ්හාව ප්‍රධාන හේතුවක් නිසා. අනිත් හේතු නැතුව කියන එක නෙවෙයි. ප්‍රධාන බලවත් හේතුව නිසා දුක හේතුනේ තණ්හාව නිසා දුක හටගන්නවා. ඇයි? තණ්හාව ඇති වෙන්නේ නැන්නේ අවිද්‍යාව නේද? අවිද්‍යාව තේන්තුනේ, තණ්හාව තේන්තුනේ, චන්ද්‍රාගය තේන්තුනේ, බැඳීම තේන්තුනේ, ස්පර්ශය තේන්තුනේ. ඒක ඕවා එතන කතා කරන්නේ. එතන කතා කරන්නේ තුන් කියනවා. ඒ තණ්හාව තමයි මේකට හේතු වෙන්නේ. හැබැයි අර හැඟෙවිච්ච කර්ම, ඒ වගේම නොකියන කර්ම, අපහැදිලි කර්ම ඔක්කොම ඉස්මතු කරලා පැහැදිලි කරලා කතා කරන තැනට යනවා. ඒ තමයි ඔය පටිච්ච සමුප්පාද සහ පဋාණ කර්ම ගැන විග්‍රහ කරන කතා කරනකොට යම් කිසි දෙයක් ලෝකේ හැදෙන්නේ නැහැ ඒක හේතුකෝ එකම එක හේතුවක් නිසා හැදෙන හේතු රාශියක් උදාහරණ එක්කාසියලා තමයි යම් කිසි දෙයක් ලෝකේ පහළ වෙන්නේ. එතකොට ඒ හේතු අඩුවක් නැතුව කතා කරන දකින්න දැනගන්න නුවණක් තියෙන ධර්ම ධම්මටි. ඒ ධර්මයේ දකින්නා වූ නුවණින් තමයි ඔය කෝටික අපි දකින්නේ. දැන් අපි සරල විතර ගන්න උදාහරණයක් ඇදෙයිද? මේ ගහ හට ගන්නවා. ඒ ගහ ගහට හේතුවක් තියෙනවා. ගහ හටගන්නේ යම්කිසි හේතුවක්. අපි මේ අපි කියනවා මෙහෙම. ගහක් හැදෙන්න නම් මොකක්ද මේ ප්‍රධාන හේතුව? ගහක් හැද ගන්න ප්‍රධාන හේතුව මොකක්ද? බීජ. ගහක් හටගන්නේ බීජය. දැන් මේ බීජ මොකක් හරි ගහක් හටගන්න අත්තක් හරි ඊළඟට මුලක් හරි ඊළඟට ගෙඩියක් හරි මොකක් හරි දෙයක් බීජයක් හැටියට තිබුණාම ඒකටම පුළුවන් ද ගහක් හැදේ හදන්න? දැන් හැබැයි ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. දැන් මේ ගහ හැදෙන්න නම් බීජය තියෙන්න ඕනේ පොළොක් තියෙන්න තමයි නේද? පොළොක් ඇවිල්ලා පොළ බීජෙ නුනා කියලා හැදෙන්නේ නැහැ අහසේ. පොළොක් තියෙන්න ඕනේ. පොළොවේ බීජය දැම්මයි ඉතින් හරියනවාද? වතුර තියෙන්න ඕනේ නේද? ඊළඟට පොහොර තියෙන්න ඕනේ. උණුම තියෙන්න ඕනේ. ඒ පරිසරය ඔක්කොම හැදෙන්න ඕනේ. වායු තියෙන්න ඕනේ, උණුසුම තියෙන්න ඕනේ, රැකිනේ කටිය තියෙන්න ඕනේ, පොහොර තියෙන්න ඕනේ. ඒක වැඩිගෙන යනකොට ඒක අනිත්‍යද? ඒක හදවන ගුරියුත් ඉන්නපා හිටවන්නේ කින්දෝ එයාගේ උදව් උපකාර වෙන්න ඕන. අනිත්‍යද තමයි ගහ වැඩිගෙන යනකොට අවුව ඕනේ, කුලඟ ඕනේ. ඒව තියෙනවා නේද? ඔව්. ඒ ජලය, පොහොර, අවුව, කුලඟ වයිරසින් හැම එකක්ම දැනුම අවශ්‍යයි. මේ ඔක්කොගේම සංකලණය හේතු වලින් උපකාර වලින් තමයි අර ගහ හැදෙන්නේ. එතකොට මේක මූල හේතුව මොකක්ද? මූල හේතුව බීජයයි. උපකාරක හේතු මොනවද? පොළොවට එකයි. අන්න ඒක නිසා තමයි කියන්නේ වචනයක් තිබෙනවා මූල හේතුවයි උපකාරක ධර්මයි. කියනවනේ මූල හේතුවට අපි පාවිච්චි කරනවා හේතු කිය. උපකාරක ධර්ම වලට පාවිච්චි කරනවා ප්‍රත්‍ය කිය. ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? උපකාරක ධර්ම. දැන් මේ බීජ වර්ගයේ හේතු. නේද? බීජ වර්ගයේ මූල ධර්මයක් නිසා අත්‍යවශ්‍යකක් නිසා හේතු. එහෙමද? ඒ කියන්නේ අවුව තිබුණත්, පොළඟ තිබුණත්, ඊළඟට අනිත් වටපිටාව තිබුණත්, පොළොව තිබුණත් බීජයක් නැත්නම් පැලෙන්න දෙයක් නෑ. ඒක නිසා අත්‍යවශ්‍යම මූල හේතුව තමයි මොකද්ද? බීජය. එතකොට මේ මූල හේතුව කියනවා හේතුව කියලා. අනිත් ඒවා ඒවට කියනවා උපකාරක ධර්ම. උපකාරක මොනවද? පොළොව උපකාරයි, කත්ති ධර්මයි. ජල උපකාරයි, කත්ති ධර්මයි. රස්නේ උපකාරයි, කත්ති ධර්මයි. නේද? පොහොර උපකාරයි, කත්ති ධර්මයි. ගොවිය උපකාරයි, ඒක කත්ති ධර්මයි. අවුව උපකාරයි, කත්ති ධර්මයි. කුලම උපකාරයි, කත්ති ධර්මයි. දැන් මේ කත්ති ධර්ම ගොඩාක් තියෙනවා. නේද? ඒක නිසා කියනවා හේතු ප්‍රත්‍යය ධර්ම. මූල හේතුවයි අනිත් උපකාරයි. මෙන්න මේ සංකලනය අපිට හරි අමාරුයි ලියහගන්න. මේ ක්‍රම මේ විදිය ලියා ගැනීමට හරි අමාරුයි. ඒක නිසා ධර්මයේ දැකපු, ධර්මයේ අවබෝධ කරගත්ත, ධර්මයේ ස්පර්ශ කරපු, ධර්මයේ ධර්ම සතුට ලබාගත් ධර්මයේ පිළිබඳ හොඳ හැස්තිබින්නා වූ ශාස්ත්‍රෝනි, ගුරුනි, ඒ වගේම ධර්මයේ දන්නා කෙනෙක් අපිට අවශ්‍යයි. මඟ පෙන්වන්නට එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වැඩේ සිද්ධ කළා. දැන් මේ මෙන්න මෙහෙම ලක්ය. දැන් මේ දැන් හේතු ගැන කිව්වා, පත්‍ය ගැන කිව්වා. දැන් තියෙනවා මෙහෙම හේතු පත්‍යය, ආරම්භන පත්‍යය, අධිපති පත්‍යය, අනන්තර පත්‍යය, සමනන්තර පත්‍යය, සහජාත පත්‍යය, කන්‍යමඤ්ඤ පත්‍යය. කොහොමද ගොඩාක් පත්‍ය කියන්නේ පත්‍ය ධර්ම උන්ට වශයෙන් තියෙනවා 24. ඒකේ මම කියන්නේ මේ පිටුට කතා කරන්නට කැමති හේතු ප්‍රත්‍ය අධර්ම ආරම්භ ප්‍රත්‍ය. මොකද ආරම්භන ප්‍රත්‍ය. මේ ආරම්භන ප්‍රත්‍ය කියලා කියනකොට ඒකේ තේරුම වෙලා ආරම්භනයක් වශයෙන්, අරමුණක් වශයෙන් උපකාර වෙන දේ කියන එක. අරමුණක් වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අරමුණක් වශයෙන් උපකාර වෙනවා. අරමුණක් හැටියට උපකාර වෙනවා. මේ ලෝකයේ අරමුණක් නොවන ලෝකයේ ඇතුළ සහ ලෝකයෙන් පිට, ලෝකයෙන් එතර අරමුණක් නොවන කිසිම ධර්මයක් නැහැ. මේ ලෝකයේ අරමුණක් නොවන කිසිම ධර්මයක් නැහැ. අරමුණ කියලා කියන්නේ ආ කියලා කියන්නේ උපසර්ගයක්. මේක හැදෙන්නේ වචනය රම කියන ධාතුවෙන්. වාක්‍ය වචනය හැදෙන්නේ රම කියන ධාතුවෙන්. එතකොට මේ යම්කිසි දෙයකින් හිත ඇදගන්නවද, වැදගන්නවද, තව විග්‍රහයක් තියෙනවා රමණීය කරනවායි කියලා, එහෙම දෙයක් සිදුවෙනවද, ඒකට කියනවා ආරම්මණය කියලා. ඔය කියපු විග්‍රහයක් මේ ඕකෙත් තව භාෂාවල් තියෙනවා, කඩන දිදෙන වචන හදන ඒවා. මේ අවස්ථාවත් අපි නොසලකා හරිනු. ධර්මයේ පැත්ත බලමු. දැන් මේ ආරම්මණය කියලා කියන්නේ හිතට දැන ගැනීමට ඉදිරිපත් වන්නා වූ යම් කිසි දෙයක්. හිතට දැන ගැනීමට ඉදිරිපත් වන දෙයක්. ඒකට කියනවා ආරම්භණය කියලා. අරමුණ. ඊළඟට කියනවා මෙහෙම. මේ ගස්වැල් වලට ඒවා හඳුනා ගැනීම හැකියාව. පඨවි ධාතු වලට, ආපෘතී වායු ධාතු වලට ඒවා දැනගැනීමේ, අරමුණු කරගැනීමේ හැකියාව නැහැ. අරමුණු කිරීමේ හැකියාව තිබෙන්නේ මනෝ ධර්ම වලට පමණයි. හිත. ඊළඟට හිත, විඥාණය මේ මනෝ ධර්ම වලට පමණයි. හිතට තමයි යම් කිසි දෙයක් අරමුණු වෙන්නේ. හිතට අරමුණු නොවන කිසිම දෙයක් නැහැ. පඨවි ධාතු අරමුණ වෙනවා, ආපෝ තේජෝ වායය, වර්ණ ගන්ධ රස ඕජ, ඊළඟට බාහිර ආධ්‍යාත්මික ඔක්කොම අරමුණ වෙනවා. හිතට හිතත් අරමුණ වෙනවා. හිතට අතීත ධර්ම අරමුණු කරනවා, වර්තමාන ධර්ම අරමුණු කරනවා, අනාගත ධර්ම අරමුණු කරනවා. ඊළඟට හිතට වචන අරමුණු කරනවා, අහස අරමුණු කරනවා. ඒ වගේම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග වශයෙන් යම් කිසි ධර්මයක් කියලා නම් ඒ වාරමුණු කරනවා, අනිත්‍ය අරමුණු කරනවා, දුක අරමුණු කරනවා, අනාත්මය අරමුණු කරනවා. ඒ විතරක් නෙවෙයි, හිතට නිර්වාණ ධර්ම අරමුණු වෙනවා. එතකොට මේ ලෝකය, මේ ලෝකයෙන් පිට අරමුණ හැටියට ඉදිරිපත් නොවන, අරමුණ හැටියට වැඩ නොකරන කිසිම දෙයක් නැහැ. ඔක්කොම හැම එකක්ම අරමුණු වෙන්නේ හිතටයි. ඒ විතරක් නෙවෙයි, හිත අරමුණු වෙනවා හිතට. චෛතසික අරමුණු වෙනවා හිතට. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හැම දෙයක්ම ළඟ දුර අතීත අනාගත වර්තමාන ලොකු පොඩි ගුරුතු සිව් හැම දෙයක්ම අරමුණක් හැටියට තියෙනවා. අරමුණක් හැටියට වැඩද, අරමුණක් හැටියට ඉදිරිපත් වෙනවා. මේකේ මේ පටලින් සහගතනකුත් තියෙනවා. ඒකත් අපි ඉස්සලා කියන්නේ නැතුව පස්සේ කියමු. දැන් මම මේ දක්වා කියපු මේ කතාව, මේ දක්වා කියපු මේ කරුණ ටික නිකන් මේ තේරුණාද වැටුණාද? මොකද්ද මම කියුවේ මේ දක්වා? මම මේ ටික කිව්වා. පළවෙනිම කිව්ව වචනය යුපන්තිවා. ඊට පස්සේ කිව්වා මේ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් දැක්වුවා විදි කීපටද තමයි. එකක් තමයි චතුරාර්ය සත්‍ය විදිය, පටිච්ච සමුප්පාද විදිය, ප්‍රඥා විදිය කියලා. ඊට පස්සේ කිව්වා යම් කිසි දෙයක් හට ගන්නකොට එක හේතුවකින් යම් කිසි දෙයක් හැදෙන්නේ නැහැ. ඒක වෙන්නේ බෑ. නේද? වෙන්න බෑ. එතකොට අපි ගියක් හැදුවත් අහසේ හදන්න බෑ. දැනක් තියෙන්න ඕන, ලීදන් තියෙන්න ඕන, ආදන්නේ තියෙන්න ඕන, වේදන් කරන්නේ තියෙන්න ඕන. අතර කාලෙින් බහු හේතුන් තමයි මේ ගියක් හැදෙන්නේ, ගහක් හැදෙන්නේ දේවල්. හැබැයි අපි මේ ඕවා ඔක්කොම කෙලසුන්ගේ පිරිච්ච හිතේ නැ, ලෝකයේ විචීත හිතේන කෙනෙකුට ওই ටික ඔක්කොම කියන්න බෑනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ අයට තේරුම් ගන්නට පුළුවන් වෙන පරිද්දෙන් හේතු කතාව කියනකොට ළඟම තියෙන ලොකුම හේතුව දක්වනවා. ඉතින් ඒක පුළුවන් නේද? ළඟම තියෙන ලොකුම හේතුව. ඉතින් දුකට හේතුව මොකද්ද? තණ්හාව කියුවාන් පස්සේ තේරෙනවා. ඉතින් ළඟම තියෙන ලොකුම හේතුව ප්‍රධානයි. හැබැයි අර මේ තණ්හාව ඉස්මතු කරගෙන තණ්හාව ඉදිරිපත් කරගෙන පිටිපස්සෙන් ඉන්න රංචුව පේනවා. ඒකට යන්න තව හොඳට මනස සංසුන් වෙච්ච පිරිසක් සහ හිතක් තියෙනවා. දැන් මේ අද මේ කතා කරන්නේ උටු මේ පဋාණ ක්‍රමයේ ඇතුළේ රිංගල තිබෙනවා. ඒක කාරණයක් තමයි. ඒ තමයි ආරම්භන ප්‍රත්‍යයෙන් ආරම්භන වශයෙන් උපකාර වෙනවා කියන ඒ ධර්මය. දැන් ආරම්භන වශයෙන් උපකාර වෙන මේ හිතට මෙන්න මේවා. වටපිටාවේ තිබෙන මේ වර්ණ රූපයේ පිටනවා. මේ පාටවල්, මේ පාටවල් හිතට අරමුණු වෙනවා. දැන් ඇස් ඇරියන් පස්සේ පාටවන්නේ තියෙන සුළු පාට, ඔය ගස් කොළන් වල තියෙන පොළු පාට, උදාලා තියෙන පාට, සුළු මේ ඔක්කොම පාට වර්ණ රූප. ආරම්භයක් හැටියට ඉදිරිපත් වෙනවා. අනිත් එක තමයි දැන් මේ මම කියන කතාවෙන් යන සද්ද. මේ සද්ද රූපය. මේ සද්ද රූපයත් හිතට අරගෙන. ඊට පස්සේ ගන්ධ රූපය. ඊට පස්සේ අනුමනකට රස රූපය. ඊළඟට ස්පර්ශ රූපය. ස්පර්ශ රූපයේ තිබෙනවා කයද දැනෙනවා, හද ගුරුසු ධන, ඒවා උණුහුම් ගති, චලන ගති, උෂ්ණ ගති, මේවා ඔක්කොම ඇවිල්ලා මේ කයද දැනෙන ස්පර්ශමය රූප. ඊළඟට ආරම්භය. ඊළඟට තියෙනවා මේ ඇහැටයි කනටයි නාසිකයි දිවටයි ශරීරයටයි මේ ටික අතහැරියන් පස්සේ අනිත් ඔක්කොම දැනෙන. ඔක්කොම මනස අනිත් ඒවා ඔක්කොම මනසට අරමුණු වෙනවානේ. දැන් අහස අත ගන්න බැන්නේ නේද? අහස ගන්න. අහස පේනවද? පේන්නේ නැහැ. අහස ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. අහස ගඳ සුවඳ දැනෙනවද? නැහැ. අහස රසයිද? තිත්තයිද? නැහැ. අහස රළුද ගොරෝසුද එහෙම වක්වත් නැහැ. එහෙනම් අහස දැන්නේ කොහෙද? හිතට. නේද? ආන්නේ ඒ වගේ දැන් මේ ඉන්ද්‍රිය පහෙන් අතෑරෙති ඔක්කොම යන්නේ කොහෙද? මම උදා. දැන් බලන්නකො මේ විදිහට. දැන් රූප ධර්ම විග්‍රහ කරනවා 28ක් කියලා. ඒ 28න් අතාරින්නේ කොහොමද ටිකක් මේ මේ විදිහට වර්ණ රූපයේ ඇහැට 28න් කල් කියලා. තාපියෙද 28ක්. ශබ්ද රූපයේ කනට 28ක් කියලා. දැන් කීයද? 28. ගන්ධ රූපයේ නාසයට. දැන් කීයද? 25. ඊට පස්සේ රස රූපයේ මේ දිවට 24යි නේද? ඊට පස්සේ පඨවි තේජෝ වායු කියන රූප තුන තමයි ඔය මේ මොකද්ද ස්පර්ශ රූපේ හැටියට නියෝජනය වෙන්නේ. මොකක්ද කයද? මොකද්ද පඨවි තේජෝ වායු ආපෝ අහුවෙන්නේ. එතකොට පඨවි තේජෝ වායු කියන රූප තුන ගත්තාන් පස්සේ දැන් කීයද අර තුනයි මේකයි? හතක් වෙන නේද? මෙන්න මේ හත ඒ කියනවා ඉන්ද්‍රිය ගෝචර ධර්ම. ඉන්ද්‍රිය ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ මොකක්ද? නේද? බාහිර ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්මයන්ට ගොදුරු වෙන ගෝචර වෙන ධර්ම. අනිත්‍යක ඔක්කොම ආකාස ආහාර ඊට පස්සේ ඔය තිබෙනා වූ මේ ප්‍රසාද රූප චක්කු ප්‍රසාදය මේ සෝත ප්‍රසාදේ ගාන ජීවා කාය ප්‍රසාදේ උදේ වස්තු අනිත් ඔක්කොම සම්භාරයෙන් යන්නේ ඔය 27න් මේ 7ක් ඇරුණාන් පස්සේ අනිත් 21ම අහුවෙන්නේ කොහෙදද? මනෝදාන. ඒවා විදර්ශනා ඥාන දිවසින් දිවස් තියන අයට දිවසින් විදර්ශනා ඥාන කියන විදර්ශන නොනින් මොකටද අහු කරගන්න පුළුවන්. ඒ නිසා මනසට ආරම්මන වෙනේවා වැඩි. මනසට අරමුණු වෙනේවා ධර්ම වැඩි. ඒක නිසා මේ අපි වැඩියෙන්ම මේ මනස පිළිබඳව තමයි මේ වැඩිපුර ඉඩක් වැඩිපුර කාලයක් අපිට දෙන්න වෙන්නේ. ඒකේ තියෙන ධර්ම සියුම් හින්දා වෙන්නේ මොකද? තේරුම් ගන්න අමාරුයි. ගුරුසේවා ටිකක් උරුම. සියුම් ඒවා හරි අමාරුයි. දැන් මේ විදිහට මේ ඔක්කොම ආරම්භුනේ. මේ ඔක්කොම ආරම්භ. ප්‍රත්‍ය වශයෙන් එන. දැන් මේ මෙහෙමයක් වෙනවා. දැන් අපි ප්‍රායෝගික පැත්තට ගියාම ප්‍රායෝගික කියලා කියන්නේ අපි එදිනෙදා මේ ගත කරන ජීවිතේ කන බොන යන්නේ නැහැ. ඊට පස්සේ අසුරු කරන හිත මෙතන නෑද ආවි ආත් එක්ක අපි ගනුදෙනුවක් තියෙනවානේ. නේද? ඒගොල්ලන්ගේ ගනුදෙනුව කියලා කියන්නේ මේ සල්ලි වෙන දවසේ නෙවෙයි. නමුත් ආරම්භන වශයෙන් ඇසුරු කිරීම වශයෙන් කතා බහින් ගනුදෙනුවක් තියෙනවානේ. ඒකෙදී අපිට නෑද වෙන අයයි හිතමිත්‍ර වෙන අයයි එක්ක අපේ හිත සහසම්බන්ධ වෙන තාලිතා ඒගොල්ලෝ ගැන හිතන විදියයි අනිත් එක මේ නෑයෝ නොවන්නා වූ මකති හම්බ වෙන්නා වූ අය එක්ක අපේ හිත මේ ගනුදෙනු කරන විදියයි ටිකක් වෙනස්. එහෙමයි. හැබැයි නෑයෝ වුණත් නොනෑයෝ වුණත් හිතවත් වුණත් අහිතවත් වුණත් හැම එක්කෙනාම අපේ හිතට ආරම්භය. අපේ හිතට ආරම්භය. දැන් මේ මෙහෙම තියෙනවා. අපි ඇවිදගෙන යනකොට සාමාන්‍යයෙන් ඔය මේ ලෙඩ හැදිච්ච කුට්ට දාපු බල්ලෙක් කියන. එහෙම දෙනවනේ. අපි කියන්නේ එහෙමනේ. අගෞරව සම්පයුක්ත එහෙම කියන්න එපා කියලා කියයි. නමුත් එන්නේ අපි සාමාන්‍ය කියන්නේ නේ. ඒ බල්ලා ඔන්න යනකොට මේ අපේ ඇහි ඉතින් ඔය ඇහැට ඔය බල්ලා හැත් අරමුණු වෙනවා. අපි පොඩ්ඩක් හරි මේ බල්ලා ගැන පොඩ්ඩක් හිතේ දාගන්න. අපි දෙයක ඇති වැඩක් තියෙනවා. ඌවපි නෑ ඉතින්. අපි රකින්නේ නෑ. තුවාල දාලා අසනීප වෙලා එහෙම හිතියත් ඒ බල්ලා අපේ ඇහි වැදිච්ච ගමන් ඒ බල්ලා සම්බන්ධයෙන් හිතවන සිතුවිලි කීපයක් හරි වැඩ කරනවා. ඌ අපිට සම්බන්ධයක් නැහැ. ඒ බල්ලාගේ තුවාලෙ වුණත් ශක්තියක් තියෙනවා අපේ හිත කලබල. එහෙම ඉන්දී තියෙන අර අඳු කැපිච්ච ගැටි හරි තියෙනවා අපේ හිතේ. ඌ සම්බන්ධයෙන් ඒ බල්ලා සම්බන්ධයෙන් ටිකක් සිතුවිලි ටිකක් හරි මවන්ට නිස්පාදනය කරන්න ඒ කුමක් නිසාද? ආරම්භනපත් වීමයි. ආරම්භනපත් වීමයි. ඒක නිසා ඔය බල්ලෙක්ගේ හැදිරලා තියෙන තුවාලට උනස් වෙනවා ප්‍රත්‍ය ශක්තිය කියලා. මොකද ඒ කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. අපි මේ ඇවිදගෙන යනකොට ඔය කැලේ තියෙනවා මේ ගස් වලින් වැටිච්ච මැලිච්ච පොළදරි. පොළදියා බලුවෙන් පස්සේ ඔකේ තියෙනවා නිකන් මේ කලාඳුරු වෙච්ච ගිලාම හැපු යම්කිසි අපාත අවරණ ගතියක්. අපි ඒක දිහා බලලා නිකන් ආවේ චොකලට් ටික. කියලා නම් සමහරව කියනවා නැත්තම් හිතාගෙන යනවා. ඒ මේලිච්ච කොලේ උගහට එපා වුණත් පන්සල එහෙම නැත්තම් ගොඩනැගිලි එහෙම නැත්තම් ඉදමයිති කාර්යයට එපා වෙලා උච්චල දැම්මත් මේ හිතට ඒ වෙලාවට හිතවන්න ශක්තියක් ඒ මැරිච්ච කොලෙකේ තියෙනවා. ඒ මොකද ඒ ප්‍රත්‍ය ශක්තිය. ආරම්භන ප්‍රත්‍ය ශක්තිය. ඒ ආරම්භන ප්‍රත්‍ය ශක්තිය ඕකේ නැත්තම් අපේ හිත ඒක ගැන හිතන්නේ නැහැ. ඒ ආරම්භණයේ තිබෙන ශක්තිය ආරම්භණයේ තිබෙන ප්‍රත්‍ය ශක්තියේ හිඳ තමයි මොහොතකට හරි එපා වුණා අන්තිමට එපා වුණා ඒක ගැන පොඩ්ඩක් හරි හිතලා හිතවන්න. හිතනවා කියලා කියන්නේ මේ හිත ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒ ආරම්භණයේ ඒ පොළොටිකේ තියෙන මේකට හිතවන්න පුළුවන් බලයක් හිතවන්න පුළුවන් ශක්තියක්. දැන් මේ පොළොවේ තියෙනවා මේ එකේ කොය සිමෙන්ති දාලා කඩතොලකින් ඔය හිල් හැදිච්චි ඔය ඔයක දිහා බලන පස්සේ නිකන් ඒකේ තියෙනවා මේ අපේ හිතේ ඒක ගැන හිතවන්න පුළුවන් හැකියාව. ඒ මොකද ආරම්භන ප්‍රත්‍ය ශක්තිය. මේ අහස පේන්නේ නැහැ. අහස පේන්නේ නැහැ. අහස පේන්නේ නැතුණත් මේ ආකාශ ධාතුවල තියෙනවා ඒක ගැන හිතවන්න පුළුවන් හැකියාව. ඒකෙ හිඳ තමයි මේ හිත ඒ ගැන හිතවන්නේ. දැන් මේ අහසෙත් තියෙනවා අහස ගැන හිතවන්න පුළුවන් ප්‍රත්‍ය ශක්තිය ගැන. නේද? බල්ලෙක්ගේ තුවාලෙකක් තියෙනවා. ඒ සතා ගැන හිතවන්න පුළුවන් ධර්මය. මේ තිබෙනා වූ කඩතොල්වල, මේ තිබෙන වර්ණවල, මේ වගේම ශබ්දවල මෙන්න මේ හැම එකේම තිබෙනවා ප්‍රත්‍ය ශක්තිය. ප්‍රත්‍ය ශක්තිය. පෙනෙන නොපෙනෙන කතාව වෙන එක. ප්‍රත්‍ය ශක්තිය. අපේ හිතේ තිබෙනවා ප්‍රත්‍ය ශක්තිය. දැන් ඒක නිසා අපි යම්කිසි දෙයක් හරිතෝ වැරදිතෝ හිතලා පස්සේ ඒ හිත ගැන හිතනවා මෙහෙම. මට මේ විදිහට හිතුණානේ කියලා හරි වචනයක් දාලා හිතන. එතකොට මැකී ගිය මැකී යන අතීත වශයෙන් හරි වර්තමාන වශයෙන් හරි ඇතිවෙන්නා වූ හිතක තිබෙනවා තව සිතිවිල්ලක් ඒ හිත සම්බන්ධයෙන් හදලා දෙන්න පුළුවන් හැකියාවක් බලයක් ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. දැන් මේ දූතන් ඉන්නවනේ. ඒ දූතන්වන්ටත් තිබෙනවා අපේ අම්මලාගේ හිතවල ඒ බුදුරුවන්ගේ දෙමෝපියන්ගේ හිතවල ඒගොල්ලො මෙන්නේ හිතවන්න පුළුවන් කියලා කියනවා. ඒක තේන්න. ඒක නිසා දරුවා ඇවිල්ලා ප්‍රත්‍ය ශක්තිය. ඒ ධර්ම කින ආරම්භය කියන ප්‍රත්‍ය ශක්තිය. නුඹේ චින්තා මොහුරා මෙන්න පිළි කිය. සමහර වෙලාවට නෝපන්නා වූ දරුවෙක් එක්ක තියෙනවා. මේ අනාගතේ වෙන්ද යන අම්මලාට අනාගතේ වෙන්ද යන තාත්තලාට හිතවල යම් කිසියක් අනාගතයට වශයෙන් උපදවන්න. චිත්ත සිතිවිල්ල හදන්න උපකාරණ කතියක් තියෙනවා. දැන් පේනව නේද මේකේ මේකෙම කියන ආරම්භණය ආරම්භන ආරම්භණයක් නොවේ. ප්‍රත්‍ය ශක්තියක් නැති කිසිම දෙයක් ලෝකේ දාන්නේ නැහැ. ඒක නිසා නිවන නිවනේ දිවෙනවා ප්‍රතිසත්‍ය නිවන හේතුඵල වශයෙන් කතා කරන්න පස්සේ අසංකතයි හේතුඵල වශයෙන් කතා කරන්න පස්සේ නිවන අසංකතයි හේතුකින් හැදෙන්නේ ඒ අසංකත ධාතු සංඛ්‍යාතෝ නිර්වාණයේ තිබෙනවා හිත පහළ කිරීමේ ප්‍රතිසත්‍ය ගැතියි ඒක නිසා තමයි මේ නිවන් පතාගෙන මේ හිත හිතා ඒ දැත්තට මේ කරුණ හදන්නේ. තව නිවන් දැකලද? නැහැ. මොදකපු සංකල්පනාත්මක ඇති කරගත්ත දැන් අපි හිතාගත්ත නිවනකනේ අපි ඉන්නේ. මේ නිවන් දැකලම නැන්නේ අපි දැන් මේ හැටියට අහන බණේ හැටියට අපි නිවන මෙහෙමයි මැරෙන්නේ නැහැ, උපදින්නේ නැහැ, දෙදෙන්නේ නැහැ. කොහොම ටිකක් හිතාගෙන මවාගත්ත නිවනක් කියලා. ඒකට කියනවා සංකල්පනාත්මක නිවන කියලා. ඒ නිවන ඒ කියනවා නිවන අපේ හිතේ යම් යම් සිතුවිලි ඇති කරන්න පුළුවන් ඒක හිඳ තමයි ඒ අපේ හිත නිවන ගැන හිතන්නේ සතර ගැන හිතන්නේ ඒක සැපයි කියලා හිතන්නේ ඒක නිසා දැන් මේ කියපු දේ තේරුණා දැන් මම මොකද කියුවේ මේ දක්වා භාගයක් කියලා කිව්වොත් එහෙම හේතු ප්‍රත්‍ය ධර්මයන් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් දේශනා කරන දැන් තුන් ආකාරයේ පිළිසොයි කියවනේ නේද චතුරාර්ය සත්‍ය ක්‍රමයන් අටවෙනි සම්පාද ක්‍රමයන් අර්ථාන ක්‍රමයන් එතකොට අපි ගහක උදව්වක් උපකාරයක් අරගෙනත් අපි කතා කළා ඒක හේතුකව කිසිම දෙයක් මේ ලෝකේ හැදින්නේ නැහැ කියලා. එතකොට මේ නිවන ඒක ධර්මයක් වුණාට ඒක රස ඒක ධර්මයක් වුණාට නිවන් කියනා වූ ප්‍රතිපදා මාර්ගයේ අනින් මේ ඒක දකින්න බෑ. ඒක දකින්න ප්‍රඥාව මූලික ප්‍රඥාව නිකන් හැදින්නේ නැහැ. ප්‍රඥාවට අවශ්‍යයි සමාධිය, ප්‍රඥාවට අවශ්‍යයි සීලිය, ප්‍රඥාවට අවශ්‍යයි වීර්ය, ප්‍රඥාවට අවශ්‍යයි මේ තීන මෙන්ද ගතිය නැතිකම ප්‍රඥාවට අවශ්‍ය විචිත්ත බව නැතිකම ප්‍රඥාවට අවශ්‍ය ශ්‍රද්ධාව. ඉතින් මේ ප්‍රඥාව පිළිවරගත් ධර්ම තියෙනවානේ. ප්‍රඥාවේ ඒ වගේ පිළිවරගත් ධර්ම සමූහයක ප්‍රධාන වූ ධර්මයක් වන මේ ප්‍රඥාවට තමයි නිර්වාණ ධාතු කියන්නේ. හැබැයි තනින් මේකට කරගන්න බැහැ. ප්‍රඥාව නිකන් වැඩින්නේ නැහැ. ඊළඟට අපි කියුවා මේ ලෝකයේ තිබෙනා වූ හැම දෙයක්ම මේ ලෝකෙ නිහා තියෙන හැම දෙයක්ම ආරම්භණයක් හැටියට අපේ හිත කොල්ලන්ට කලමන්ට හිතවන්ට හිතවිලි මතු කරන්නට උපකාර වෙනවා. ඊළඟට කියන මේ ආරම්භන පච්චයෝති ආරම්භන පච්චයයන් මේ මං කියන්නේ මේක තේරුණා නේද? එහෙම තේරෙන්නේ නැත්නම් එහෙම සාකච්ඡා වාරයක් තියෙනවා ඒක දිහාට. සාකච්ඡා වාරයක් ඉදිරි තියෙනවනේ. ඒකදී මේ සාකච්ඡා දි අහන්න. එතකොට මේ ඒකේ ගැටුම් සාකච්ඡාන් අපි මතක් කරගන්න. ඒක තියෙන මේ රූපායතනං සෝත විඥාන භාවය සං සම්පයුක්ත කාණං ච ධම්මානං සං සමුත්ථාන සං සම්පයුක්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චේත කොහොමද කියෙන්නේ රූපායතනං සෝතන රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුය තං සම්පයුක්ත කාණං ධම්මානං ආරම්මන පච්චේන පච්චේත කියලා කියනවා. අපි මේකෙන් ගැටළු ලියනවා. රූපායතනං කියලා වචනයක් පාවිච්චි කරනවා. රූපායතනං කියලා කිව්වට සරලව ගත්තයින් පස්සේ රූපායතනං කියලා කියන්නේ මොකද්ද? වර්ණ රූපයයි මේ පාටයි මේ බාහිර තිබෙනා වූ පාටට කියනවා රූප ආයතනය කියලා. ඒකේ ලස්සන රස ශක්තියයි. ඇයි මේ වර්ණ වර්ණ රූපයට රූප ආයතනය කියලා නම් කරේ? දැන් මේ දැන් මේ 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 මේකට දාලා තියෙනනේ දෙන්න මේ මේකට මේ මේ රෙදේ තිබෙනවා යම් කිසි මේ ආත්මයක් කලාත්මක ගතියක් තියෙනවා. මේ කලාත්මක ගතිය පේනවද අහුවෙනවද? පේනවා නේද? එතකොට මේ කලාත්මක ගතිය මේ යොදලා තියෙන්නේ පාට දෙකකින්. අපි පාටයි නිකන් රත්තරන් වගේ පාටට වර්ණයක් නෙමෙයි. එතකොට මේ පාට දෙකේ හදන පාට දෙකක් දාලා ඉතින් මේ වර්ණය දාලා මේ අපි හිතන මේ මේ එක මොකක් හරි වස්ත්‍රයක් නේ. සෝල් එකක් හරි, බ්ලැන්කට් එකක් හරි, ෂීට් එකක් හරි මොකක් හරි මේක මේක හැදුවා. මේක හදලා දෙන මේක නිෂ්පාදනය කරා. එතකොට මේ මේක නිෂ්පාදනය කලේ මේ රට හෝ පිටරටක මේක හදපු තැනට මොකද්ද කියන්නේ අපි? ආයතන. දේශ ධර්ම වැඩ කරන දේශ ධර්මාන්තය. එතකොට මේ දේශ ධර්මාන්තයෙදී මේ එක එක ආර්ට්වර්ක් දාලා මේ කලර් එක දැම්මේ කාටද? ඇහැට. මේ අපේ ඇහැට නේ මේක දැම්මේ. එතකොට මේ ඇහැට දැම්මේ ඇයි මේ? මේ ඇයි මේගොල්ලෝ මේ තනි පාටක් එක්කෝ එක්කෝ මේ ආර්ට්වර්ක් එක දාන්න නැතිව එක්කෝ මේ ගුරු පාටක් හදන්නේ? එහෙම නැත්නම් ගෝල් කලර් එක දාන්න තනි පාටක් හදන්නේ. ඇයි මේ දෙකක් මිශ්‍ර කරලා මේගොල්ලෝ මේ මේක දැම්මේ? මේකේ තිබෙනවා හැකියාවක්. මේකේ තියෙන හැකියාවක් අපේ හිතේ මේක ගැන වැඩියෙන් හිතවල හිතුවිලි නිෂ්පාදනය කරන ආයතනයක්. මේ රෙද අපේ හිතේ ලෝභ සිතුවිලි, ගණ්ඩෝනේ සිතුවිලි, ඒ හිතාන යන්න ඕන හිතුවිලි, ඒ ගැන කතා කරන්න ඕන හිතුවිලි මවන්න පුළුවන් හැකියාවක් මේ වර්ණ රූපයේ තියෙනවා, මේ ආර්ථෝකිතේ තියෙනවා, මේ පාටේ තියෙනවා, මේ මේ හැඩවැඩේ තියෙනවා. ඉතින් ඒක නිසා මෙවැනි සම්භාරයක් හදන්න පුළුවන් චේතනා රාශියක් නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාවක් මේකට තියෙන හින්දා වෙන්නේ. මේකට කියනවා මොකද? ආයතන කියලා. මොන ආයතනේද? රූප. රූප ආයතන නේ. රූප ආයතන. එතකොට දැන් ඔය ඇඳගෙන ඉන්න වස්ත්‍ර තියෙනවා සුදු සිල්රෙදි. ඔය සිල්රෙදි වල තියෙනවා මේ ඔය එක එක්කිනා ඇඳගෙන හිටියට ඕවගේ තියෙනවා අඩු වශයෙන්, වැඩි වශයෙන්, මධ්‍යම වශයෙන් හිතුවේ නිෂ්පාදනය කරන රෝග හිතුවේ හදන, සද්ධා හිතුවේ හදන යම්කිසි ගතියක් තිබෙනවා. ඒකට කියනවා, ඒක නිසා කියනවා ඔක්කොම ආයතන, රූප ආයතන. බාහිර වශයෙන් තියෙන දස් කුලම් වල තියෙන රූපය. ඒක නිසා කියන රූපායතන මොකද? රූපායතන චක්කු විඤ්ඤාණ ධාතිය. මේ රූප ආයතනය චක්කු විඤ්ඤාණ ය කියනා විඤ්ඤාණය. ඒක ධාතුව. ධාතු ස්වરૂපය. චක්කු ඇයි ඒක චක්කු විඤ්ඤාණ ධාතුවේ කියලා කිව්වේ? හේතුව ඒ චක්කු විඤ්ඤාණයට වෙන වෙන කිවෙන හැකියාව නැත. චක්කු විඤ්ඤාණ ධාතුවට පුළුවන්කම තියෙන්නේ වර්ණයක් දැකගැනීමේ හැකියාව මාත්‍රය පමණයි. ඒකට රස දැනගැනීමේ හැකියාව නැහැ. ස්පර්ශ දැනගැනීමේ හැකියාව නැහැ. හරිම අබලයි. ඒක නිසා චක්කු විඤ්ඤාණ ධාතුවට තියෙන්නේ ඇහෙන් ගන්නා වූ වර්ණයක් රූපයක් පිළිබඳව දැනගන්නා මාත්‍ර ශක්තිය පමණයි. ඒක නිසා එයා අනිත්‍ය වගේ වෙන විලා අනි වෙලා බුදකලා වෙලා ඉන්නේ. ඒක නිසා කියනවා වෙන දේවල්ට විසර වෙච්ච නැති නිසා ඒකට කියනවා තමන්ගේ ගතිය, තමන්ගේ හැකියාව තමන්ගේ ස්වභාවය දරාගෙන ඉන්නේ නෙමෙයි ධාතු උනන්දුවේ. කොහොමද කියන්නේ? නේද? ධාතු කියන්නේ මොකද්ද? මොකද්ද? මේ ධාතු කියන වචනේ තේරුම බලන්න. එකක් ස්වභාව. ස්වභාවය කියන ධාතු. තව? ධාතු කියන වචනේ හැදෙන්නේ දරාගෙන ඉන්නේ ගතිය දරා තමන්ට අයිති තමන්ට ආවේනික ගුණය ලක්ෂණය දරාගෙන ඉන්නා වූ වේද කියනවා ධාතු. ඒක නිසා අනිත් එක තමයි තව විදිහට කියනවා අපි මේ ලෝකේ ඉලිප්පිලා ඉස්මතු වෙලා ගොඩවල් වලින් තිබෙනා වූ දේවල් බිඳගෙන බිඳගෙන කඩාගෙන 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 ගිහිල්ලා අවසානයේදී එය ඉහිල බෙදන්න මොනවන්නේ බෙදලා 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 කන්නලා බෙදලා දානා කුඩු කරලා ඔක්කොම වෙන් කරලා වෙන් කරලා අවසානයේදී යම් කිසි තැනක නතර වෙනවා බෙදා ගන්නට බැරුව. ඒකතර දෙතිවේ. ධාතුවේ. ධාතුවේ නවතේ. අන්න එතන තමයි තිබෙන්නේ ධර්ම. ඒ කියන්නේ ධාතුව. එතකොට දැන් මේ චක්කු විඥානය කියන එකට ධාතුවේ කියලා පාවිච්චි කරේ කුමක් නිසාද? ඒකට වෙන හැකියාවක් නැත. වෙන එකක් කරන්න බෑ. ඒකට ස්පර්ශය දැනගන්න බෑ. ඒ වගේම ඒ චක්කු විඥාන ධාතුවට ශබ්ද දැනගැනීමේ හැකියාව නැහැ. ධර්ම දැනගැනීමේ හැකියාව මොකක්වත් නැහැ. එයාට පුළුවන්කම තියෙන එක හැකියාවක්. මොකද රූපායතනෙහිවත් වර්ණය දැනගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා කියනවා චක්කු විඥානය කියලා නවත්තන්න නැතුව චක්කු විඥාන ධාතුව කියලා කොහොම එකක් කියනවා. දැන් බලන්න ආයතන කියලා කියන්නේ මොකද්ද? ආයතන කියලා කියන්නේ පුඩා දේවල් පිටුවිට නිෂ්පාදනය කරන්න, හදාන්න, ගොඩනගන්න, නිර්මාණය කරන්න පුළුවන් නිසා. මේ පාරෙන් තියෙන අස්තන බලජරා වලට තෝම දේවල්. තෝම හරි. ඒක නිසා ඒකත් ගණන් ගන්නේ කොහොමද?
රූපායතන.
බැන බැන යනවා නේද? අස්කරන්නේ නැහැ. ඒක වතු ගාලන්නේ නැහැ. මිනිසුන්ටත් බලනවා නේද? කවුරුත් මෙයා කියලා නැති දන්නේ නැහැ. සවස් සෙලිප්පුවට එහෙම පෑගුණත් එහෙම දැනගන්නේ. ඒ මොනවද? සිතුවිලි, චෛතසික, විනෝදී වචන, පටික. මේ ඔක්කොම නිස්පාදනයේ කොමක් නිසාද? අපි ජරා වල ඉන්න. ඒ මොකද්ද? රූපායතන. ඒක නිසා ඒ රූපායතනේ ජරා වලට හැටියට සම්මුතිය තියාගත්තත් ඒකෙත් තියෙනවා මේ හිතේ යම් යම් දේවල් රාග දේශ මොහ මවණ හදන නිස්පාදනය කරන්නා වූ හැකියාව නේද? ඒක නිසායි ඔත ආයතනයේ කියන්නේ. චක්කු විඥාන ධාතුව කියලා කියන්නේ විඥානේ, ඒ කියන්නේ චක්කු විඥාන කරන්න පුළුවන් තව තියෙන වර්ග හඳුනා ගැනීම ශක්තිය පමණයි. ඒක මත වෙනකොට එයා ඉන්නේ තනින් දෙවි. එයා ඉන්නේ නෑ දෙවිද. කාගේද? චක්කු විඥානේ තියෙන පොඩි පොඩි එයාගෙන නෑයි. ඒ නෑයන්ට මෙතන කියලා තියෙන නම තමයි තන් සම්පයුක්ත කාණන්ත ධම්මන් කියලා. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ ධාතුය. චක්කු විඤ්ඤාණ ධාතුවට තන් සම්පයුක්ත කාණන්ත ධම්මාණ එයා එක්ක ඉන්නා වූ අනිත් නෑයන්ට කියනින් ගත්තම අවබෝධයේදී තන් සම්පයුක්ත කාණන්ත ධර්මාණන් කියලා කියන්නේ එයත් එක්ක සම්පයුක්තව එක්කත් සහයෝගයෙන් ඉන්නා වූ ධර්මය. මොනවද? ස්පර්ශ, වේදනා, සංඥා, පස්ස වේදනා, සංඥා, පස්ස වේදනා, සංඥා චේතනා, මොකද? මනසිකාර අතක් තියෙනවා. ඔව්. පස්සේ වෙන සංඥා චේතනා ජීවිත ඉන්ද්‍රිය මනසිකා. ඒකත් තමයි ජීවිත ඉන්ද්‍රිය මනසිකා. කොහෙන් කියන්නා වූ ඔය ටික ඔය හත් දෙනා එනවා. අනිවාර්යයෙන් ඒක නිසා තමයි කියන්නේ විඥාන ධාතුවයි. ඔය කියන්නා වූ ධර්මතා හත සම්පයුක්තක ධර්ම හතයි ගත්තන් පස්සේ අටක් වෙනවා. නේද? මම ධර්ම අටක් මම කියන කතාව තේරෙනවා නේ? විඥාන ධාතු 1000. ඊට පස්සේ අනිත් හත් දෙනා තවත් වෙන වෙනම ධර්මයක්ම් කියන තරම. ඉතින් මේ ආවන් පස්සේ මෙන්න මේ හත් දෙනාගේ උදව්වෙන් හත් දෙනාගේ උපකාරයෙන් චක්කු විඥාන ධාතුව අර රූප ආයතනේ දැනගන්න. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලස්සන පෙළගස්සනවා රූප ආයතන චක්කු විඤ්ඤාණ ධාතිය. මේ රූප ආයතනේ උටෙක චක්කු විඤ්ඤාණ ධාතුවට එයත් එක්ක ඉන්නා වූ තන් සම්බිත කාණංච ධම්මාන ආරම්භන පච්චේන පච්චේ ආරම්භ පච්චේන පච්චේ වෙනවා කියලා. ඔය දැන් ඔතන මිනිස්සු නැහැ. ඔතන මිනිස්සු නැහැ. සත්වයෝ නැහැ. දෙවියෝ නැහැ. මිනිස්සුයෝ නැහැ. අම්මලා තාත්තලා නැහැ. ලොකු පොඩි නැහැ. මේවා ඔක්කොම මේ මොනවද? ධර්ම. මේවා ධර්ම. ඒක නිසා ධර්මයේ දැන් අපි මේ අද මේ කතා කරන්නේ අපි මේ ධර්ම මේවා තමයි ධර්ම. දැන් පුත්කල නැහැ. මේ අම්මා, මේ මව, මේ සියතුමා, මේ පින්වතා, පින්වති ඔය කතා නැහැ. මේ වැඩ කරන්නේ මොනවද? මේවා තමයි ධර්ම. මේ ආරම්මන පත්‍ය ශක්තිය තිබෙන අරමුණ. මොකක්ද ධර්ම? විඥානේවත් දැනගැනීමේ හැකියා බලයේ තිබෙනා වූ ඒ ගුණේ හිමි විඥාන ධර්මයි. ධර්ම. ඒ වගේම හේතු උපකාර කිරීම වශයෙන් ඉදිරිපත් වන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා එකක් එක ජීවිතයේ මනස characteristics එක කියන්නේ ධර්ම. වෙන කිසිවක් නෙවෙයි සත්තු නෙවෙයි ආත්ම නෙවෙයි කියන්නේ ධර්ම. ඊළඟට ආරම්මන පත්‍යයෙන් පත්‍යය. ආරම්මන පත්‍ය වශයෙන් පත්‍යය කියලා කියනවා. දැන් මේකේ තියෙන මේ කොළ ගොඩක්කට ගින්දර තිබ්බාම දර කෑල්ලකට දර ගොඩකට ගින්දර තිබ්බා ඊට පස්සේ දර නිසා ගින්දර ඇති වෙනවා. ගින්දරට අවශ්‍යතාවයක් එහෙම නැහැ. මම මේක ඔකෝ පුච්චගෙන 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 යනවායි කියලා කොහොමද තම අවශ්‍යතාවයක් එහෙම නැහැ. ඊළඟට දර ගොඩකට අවශ්‍යතාවයක් නැහැ. මම මේ ඇතිවෙච්ච ගින්දරෙන් නිමෙන්න ඉස්සලා පිච්චිගෙන 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 යනවායි කියලා එහෙම අවශ්‍යතාවයකුත් ඕනෑකමකුත් හැකියාවකුත් නැහැ. දරවලටත් පිච්චෙන්න ඕන කමක් නැහැ. ගින්දරටත් පුච්චන්න ඕන කමක් නැහැ. මේ ධර්මතා දෙක දිගුල්ලන්ගේ සහසම්බන්ධය නිසා ඇතිවෙනා වූ ස්වභාවයක් නේද? ඒක නිසා ගින්දරේ තියෙන ස්වභාවයේ ගින්දරේ මස් වෙනවා එතන දහයේ තියෙන අංගබහතරට මස් වෙනවා පිච්චි යන්නේ. ඒක මෙහා පැත්තේ කිසිම දෙයක් නැහැ නේද? ධර්මතා දෙයක් වැඩදෝ. ඒ වගේ අපේ ඇහැට යම්කිසි රූපයක් ඉදිරිපත් වූ කල ආරම්මන පත්‍ය ශක්තිය එහෙම තියෙනවා. ඊළඟට විඥාන ධාතුව ක්‍රියාත්මක වෙන එක එයාට පත්‍ය ලැබුණාන් පස්සේ සිද්ධ වෙනවා. අවශ්‍ය කරන්නා වූ සම්ප්‍රේතර ධර්ම වලට අවශ්‍ය දෝ කරන්නා වූ ගමන් ඉන්තරනවා. හිතමින් විහාට සත්‍යෙ පුදුනේ ආරම්මණය සත්‍යෙ පුද්ගලෙක් නෙවෙයි ජීවියක්. ඒ දැනගන්නා වූ හිතත් සත්‍යෙකුත් නෙවෙයි පුද්ගලෙකුත් නෙවෙයි ජීවියක් ආත්මයක් නෙවෙයි ධර්මදාතය. ඊළඟට ඒක උදව් කරන සම්ප්‍රයුක්ත ධර්ම සත්‍යෝ නෙවෙයි පුද්ගලෝ නෙවෙයි ආත්ම නෙවෙයි ඒවත් ධර්ම ස්වභාවම. මේ ටික නැති වෙච්ච කල ආරම්මණය නැති වෙච්ච ගම. ඊළඟට විඥාණය නැති වෙච්ච ගම. සම්පූර්ණ ධර්ම නැති වෙච්ච ගමන් වෙන්නේ මොකද්ද? මිනිනවා කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ ආන්නේ එතන ඉතුරු වෙන තැනට කියනවා නිරෝධය. එතන ඉතුරු වෙන තැනට කියනවා ඒ ටික නිවනකොට නිවනේ හිත නැහැ. සංස්කෘතිකත් නැහැ. රූපත් නැහැ. අරමුණුත් නැහැ. ඉතින් නිවන අරමුණු කරගන්නකොට මෙහෙම එකක් තියෙනවා. නිවන අරමුණු කරගන්නකොට හිතක් අවශ්‍යයි. අපි නිවන් දකින වෙලාවට මාර්ග හිතක් තියෙනවනේ. මාර්ග හිතට තමයි නිවන අරමුණු වෙන්නේ. හැබැයි පිළිනුවන් පානකොට කරන්නේ අරමුණු. නිවන් අවබෝධ කරගන්න වෙලාවේදී නිවන දැකපු හිත තියෙනවනේ. ඒක නිවාදාන නිවරණ. ඒක ඒ හිත පිරිනවම් පානකොට නිවන් දැකපු හිතට මොකද වෙන්නේ? මෙවිලා. ඒ හිත මියා. ආ එතනින් පස්සේ නිවන් දැකපු හිත ඒකත් මියා. හරි. දැන් එතකොට මේ එකම එක අංගයක් සම්බන්ධයෙන් මේ තමයි ඔය මේ ආරම්භන පස්සේ ගැන කෙටි හඳුන්වීමක් කරේ. අපි මේ වෙලාවේදී අපි කියන හොඳයි එහෙනම් මේ පින්වත් මහත්මයා මහත්මයෙන් සැමදෙනාටම අපි මේ කියාපු කරුණු සම්බන්ධයෙන් සහ ඒක අදාළ වෙන නොවන මොන හරි තියෙනවා නම් අදාළ වෙනවා හොඳයි කියනවා නම් මොන හරි ප්‍රශ්න ගොනුගුම් කරන්න කිව්වට අපිට තව ටිකක් තවත් ඉස්සරහට පැහැදිලි කරමින් ඉදිරියට යන්න පුළුවන් සැමදෙනාටම ඉතින් ධර්මාවබෝධය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා ආපෝදාතු සම්බන්ධ කලි නැත්තේ කොහෙද? කායස් පස්සේ. ආපෝදාතු කියන්නේ කොහොමද? ආපෝදාතුට ආපෝදාතුව විග්‍රහ කරනවා මෙන්න මේ විදිහට. එකක් තමයි ලෝකයේ මිනිස්සුන්ට තේරෙන විදිහටයි ධර්මයේ ස්වභාවය. ආපෝ ධාතු විග්‍රහ කරනවා විවිධයකට. එකක් තමයි ලෝකයේ මිනිසුන්ට ආපෝ ධාතු තේරෙන විදිහට දේශනා කරනවා. මේක විග්‍රහ කරනවා. මොකද්ද ආපෝ ධාතු ලෝකයේ මිනිසුන්ට තේරෙන විදිහ? ගලාගෙන යන විදිය, දියර ගතිය. ඕන් කියන්නේ? I think ඔය ගතිය තමයි මේ වැකිරින ගතිය. හරි ඔබ කියන තේරෙනවා මිනිසුන්ට වැගිරෙන ගතිය කියලා. දැන් ඔය අපිට ඉතින් මුල් කාලේ ඔය කියන තමයි වැගිරෙන ගතිය තමයි කිව්වේ. ඉතින් වැගිරෙන්නේ ඉතින් මොනවාද වතුරද? නේද? ඉතින් හිතා ගන්නවා වතුර. ඉතින් මේ ධර්ම වැගිරෙන ගතිය වැගිරෙන දේවල් මේ ඔන්න ආපු. දැන් ධර්මයේ ස්වභාවය කියනවා තව යන්න. ඒකට කියනවා මෙහෙම ආබන්ධන ස්වභාවය කියලා. මේ ආබන්ධන ස්වභාවයට ගියන් පස්සේ ගැට ගන්න බන්ධනය කරන එකාසු කරනවා කියන්නේ හරියටම පස්සේ වගේ ස්පර්ශය කියන්නේ. දැන් රූපවල ස්පර්ශ නැහැ. මානසික මනෝමය ධර්මයක ස්පර්ශ නම් මේ ආබන්ධන ගතිය කියන එක ඇවිල්ලා මේ ඒකෙ තිබෙන හැකිය ආරක්ෂණය. එහෙම නැත්නම් ගුණ ලක්ෂණය. තවත් එකක් මේ විදිහට කියන එක හොඳයි මේ අවස්ථාවේදී මේ වචන දෙකක් තිබෙනවා මේ ලක්ෂණ ධර්ම සහ සසම්භාර ධර්ම කියලා. අහලා තියෙනවද? ලක්ෂණ අපි හිතමු ලක්ෂණ පටවි සසම්භාර පටවි. ලක්ෂණ ආපෝ සසම්භාර ආපෝ. ඊට පස්සේ ලක්ෂණ තේජු සසම්භාර තේජු. ලක්ෂණ වායෝ සසම්භාරයි. පටලැවි මේක. නෑ මෙහෙමයි. තේරුම් ගන්න ලක්ෂණ පටවි සහ සසම්භාර පටවි කියලා ගත්තහින් පස්සේ අපිට ලේසියෙන් තේරෙන සසම්භාර පටවි. අපිට ඉස්සර කාලේ මේ මහානෙන්නත් ඉස්සර කාලේ මේ අපිට ස්කෝලෙන් ඉගෙනවනේ පටවි ධාතු. පටවි ධාතු අපේ ගුරුවරු මේ විද්‍යාව උගන්වපු ගුරුවරු අපිට කිව්වේ ළමයින්නේ මේ පටවි මහ පොළොව. මේ මහ පොළොව මේ ගස් ගල් ඔන්න පටවි ධාතු කියලා කිව්වා. ඉතින් අපි හිතාගත්තා මේ පටවි ධාතු කියන උට පෘථිවි ධාතුවට කිට්ටුවේනේ. ඉතින් අපි හිතාගත්තා පෘථිවි ධාතු ගාව පටවි ධාතු කියන්නේ. මේ ගොඩක් කල් ගියා ඉතින් ඒක වෙනස් කරා. දැන් ඇයි එහෙම කිව්වේ? ගස් වල ගල් වල කඳු වල පොළොවේනේ. ඒ කියන්නේ ඒක පටවි ගතියෙන් වැඩි පටවි ගතියෙන් වැඩි ලොකු දෙයක් නේද? පඨවි ගතිය ගලක් පෙන්වන්න පුළුවන් මොන ළමයිනේ පඨවි ගතිය කියන්නේ. ඉතින් ඒක ගුණාම කියන්නේ බෑනේ. හැබැයි මේ සසංහාර පඨවි ධාතුවේ ඇතුලේ ඒ ලොකු පරවතයක් ඇතුලේ තිබෙනා වූ ලක්ෂණ පඨවි කියලා තියෙනවා. ලක්ෂණ පඨවි අහුවෙන්නේ නිකන් ගිහිල්ලා අර නිකන් නියපොත්තෙන් හරි මෙහෙම ස්පර්ශ කරනකොට ඒකේ කරකස ගතිය ගුරුතු තද රළු ගතිය තියෙනවානේ. ආන්නේ ඊගතිය තමයි ලක්ෂණය. එතකොට ලක්ෂණ ගතිය තමයි ලක්ෂණ ගතිය කරකස ගතිය තමයි ලක්ෂණපත් ලක්ෂණපත්. ඒක මතුවලා ගොඩාක් පිළිලා තියෙන තමයි සසංගාර. දැන් ඔව් මෙහෙම කියන මේක නම් හරියටම අහුන්නේ නැහැ. අහුන්නේ නැහැ. එහෙම අහුන්නේ නැහැ. මේ ඇහැ කියනවා ඇහෙන් තියෙනවා සසම්භාර චක්කු ප්‍රසාද චක්කු කියලා. සසම්භාර චක්කු කියලා කියන්නේ මේ ඇස් බුලියට. ඒ කියන්නේ මස් බුලියක් කියන්නේ ඇහැ කියලා. අපි ඒක ඔපරේෂන් කරන්න එහෙම යන්නේ ඔය සසම්භාර චක්කුවනේ. හැබැයි සසම්භාර චක්කුව ඔක්කොම ඇහැ නෙවෙයි. ඔක්කොම ඇහැ නෙවෙයි ඔය මස් බුලිය උතුුණාට ඔක හැමදැනටම පේන්නේ නැහැ. එහෙමනම් ඉතින් මේ ඇතුලේ තියෙන ඇඟේ තියෙනවා පේන්නේ පිටිපස්ස කැලලට නේ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේ මස් ගෝලය මේ මස් ගුලිය සලකන්නේ ඇහැක් හැටියට. ඒ ගුලියද කියනවා සසම්භාර හේව ලොකු එකේ සසම්භාර කියන්නේ ලොකු සමූහය ලොකු එක. හැබැයි ඒ ලොකු ඇහැ සසම්භාර චක්‍රය ඇතුලේ තියෙනවා එක තැනක තේන ලක්ෂණය කියන තැන. ඒකට කියනවා මොකද්ද? ප්‍රසාද චක්‍රය කියලා. ප්‍රසාද චක්‍රය. දැන් සසම්භාර චක්‍රය ප්‍රසාද චක්‍රය. කණෙත් එහෙමයි. කණ ඔක්කොම කණ නෙවෙයි. හැබැයි සසම්භාර මේ කණක් තියෙනවා. සසම්භාර සෝත ප්‍රසාද සෝතේ ඊට පස්සේ ප්‍රසාද සෝතේ කියලා වෙනවා තියෙනවා. සසම්භාර නාසය දැන් අපි නාසිකා ගන්න මේ ඔක්කොම එකටනේ. ඒ සසම්භාරය. ප්‍රසාද නාසය ඒක ඇවිල්ලා වෙනයි. මේ අන්න ඒ වගේ සසම්භාර පඨවි ලක්ෂණ පඨවි. සසම්භාර පඨවියේ ඇතුලේ තමයි තියෙන්නේ ලක්ෂණ පඨවි. සසම්භාර පඨවියේ තේරුම් ගත්ත පමණින් ධර්මය අවබෝධ කරගන්න බැහැ. ලක්ෂණ පඨවියේදී අන්න ඕනේ. ඒක තමයි අමාරු. දැන් ඔය සාමාන්‍ය දේවල් පුළුවන්. සසම්භාර කරස් තමයි අපි ඉස්කෝලේ මේ ධම්මාසන විභාගයට ආරවන්න උගන්න. ලක්ෂණ පඨවියේ කියන්නේ නම් මොකද දෙන්න ඕනේ? විදර්ශනා ඥානය කියන්නේ. දැන් අපි කතා කරන්නේ මොකක් ගැනද? ආපෝ. දැන් තේරෙනවනේ. දැන් ආපෝ ධාතුව කියලා දෙන්නනවා මොකද්ද ගඟක් වෙන්න මොහොත වෙන්න ඕන සසම්භාර ආපෝ නේද ලොකු කොටවල් ලින් පෙන්නනවා ගඬුවල් පෙන්නනවා වැව් පෙන්නනවා ඔය සසම්භාර ආපෝ ඒ සසම්භාර ආපෝ වල තිබෙනවා අපිට පේන්නේ මොකද්ද සසම්භාර දරක් පෙන්නනවා සසම් මොකද්ද පේන්නේ යොගින්න ගතියද කලරකනේ පාටනේ පේන්නේ නිල් පාටටනේ ඒ වර්ණ ධාතුනේ කියලා සරින් කරලා තියෙනවා එතින් අපිට වර්ණ ධාතුව පේනා මිසක තාම පේන්නේ නෑනේ වතුර. ඊට පස්සේ අපි දැන් වතුර මේ ඇලකට යනවා. ඇලකට ගිහින් බලාගෙන ඉන්න. දැන් තියෙන මොකද්ද? වැගිරෙන ගතිය. දැන් වැගිරෙන ගතිය ගිහින් බලාගෙන ඉන්න උටන් මොකද වෙන්නේ? අර බොළු වෙන තැනට වතුර වැක් කරලා දැන් නිකන් කිරි පාට පේන වගේ හැදෙනවා. දැන් යනවා. ඒ මොකද්ද තියෙන්නේ? ඒත් වර්ණ රසය. ඒත් ඇල්ල වර්ණ ආයතනය. නේද? ඒක ඇවිල්ලා මේ වර්ණ වර්ණය එවත් එහෙම නැත්නම් මේ රූප ආයතන. ඒත් වෙනවද අපිට? ආබන්ධනයක් නැහැ. දැන් අපි මේ වැගිරෙනවා කියලා කියන්නේ මෙතන තියෙන පාට මෙතන වේනවා. මෙතන තියෙන පාට මෙතන වේනවා. ඕජික පාට මෙහෙම වේනවා. මෙහෙම මෙතන තිබිච්ච පාට මෙහෙම පෙනීගෙන යනකොට අපි පිටිපස්සෙන් හිතා ගන්නවා මේ වැගිරෙනවා. එහෙම නෙවෙයි. ඉතින් එතකොට වැගිරෙන්නේ තමයි ඇහැටද හිතටද? අන්නේ හින්දා කියන්නේ ආපෝ ධාතුව හිතට දැනෙන. හොඳයි. තව හොඳයි අපේ පින්වත් මහත්මයා මතක් කරනවා මේ පින්වතුන්ට නිමිතියක් ලැබුණ හොඳයි කියලා එහෙනම් අපි ඉදිරියට යමු හොඳයි ඒක සම්පූර්ණයි